Rahman, you have 12 minutes to second that motion.
Thank you, Deputy Speaker. Other visheshayenma pasku bomba prahara siddiye avurudu 7kata aasanna kaalayak gatha wenna me welawae marana 270 ekara wedi pramanayak sidu vela vishala jeevitha hani ha deepola hani sidu wetcha me siddima sambandhawa me vivadeedi adahas dakkimata avasthawa laba deema gana stutiwanta wenawa api siru denama dannawa me bomba praharayen passe මේ සමාජය තුළ විවිධ මත ඇති වුණා. මේ මතව ඇතිවිලා තමයි මේ මත ඇති වුණේ මේ සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධව නොයෙකුත් ආකාරයේ මත මේ සමාජය තුළ පළ වුණා. අපි දන්නවා මේ සිද්ධියේදී මේ සහරාන්ගේ මේ ශස්ත්‍ර ක්‍රියාව නිසා මේ රටේ ඉඳපු මුස්ලිම් සමාජයටත් විශාල කළු පැල්ලමක් ඇති වුණා. මුස්ලිම් සමාජයේ ඉතිහාසයේට විශාල කළු පැල්ලමක් මේ සහරාන් මේ ත්‍රස්තවාදී ක්‍රියාව තුළ ඇති කරන ලැබුවයි කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ නිසාම තමයි මෙම පරීක්ෂණ ඉදිරියට යනකොට පරීක්ෂණ ගණනාවක් ඉදිරියට යනකොට නොයෙකුත් කරුණු හෙළිදරව් වුණා. ඒ කරුණු හෙළිදරව් වීම නිසාම සහරාන්ගේ කණ්ඩායමට මෙවැනි විශාල ප්‍රහාරයක් කරන්න තරම් උදව් පදව් කාගෙන් හරි ලැබිලා තිබෙනවද? කවුරු හරි ඔහුට උදව් ලබා දෙන්න යම් කණ්ඩායමක් ඔහුගේ පිටිපස්සේ ඉඳන් හිටියද කියන එක විශාල විවාදයක් බවට පත් වුණා. ඒ වගේ කරුණු පවා ජනාධිපති කොමිෂන් වාර්තාවේ අපි දන්නවා. විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා හුඟක් කරුණු ඒකට සාක්ෂි දීපු පුද්ගලයෝ හුඟක් කරුණු හෙළිදරව් කරලා තිබුණා. අපි දන්නවා අද ආරක්ෂක අමාත්‍ය අද නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ඩීආයිජී රවි සෙනවිරත්න මැතිතුමා ජනාධිපති කොමිෂන් සභාවට ඇවිල්ලා කිව්වා ඔය සහරාන්ට උඩින් කෙනෙක් හිටියා කියන එක ඔහු කොළයක ලියලා පවා ජනාධිපති කොමිෂමේ හිටපු ඒ කොමිෂන් සභාවට ඔහු කොළයක නමක් ලියලා දුන්නා. අපි දන්නේ නැහැ ඒ නම කාගේ නමද කියලා. ඒ වගේම මේ හිටපු නීතිපතිතුමා දප්පුලද ලිවේරා අමැතිතුමා කිව්වා මේක කුමන්ත්‍රණකාරී ප්‍රහාරයක් මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියලා එතුමාත් කිව්වා. කියලා එතුමා හැංගිලා හිටියා. පෞගේ කාලේ මොකද එතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරා එතුමා අන්තිමට ගිහිල්ලා අභියාචන අධිකරණයට ගිහිල්ලා එතුමා රිට් ආඥාවකුත් ගත්තා එතුමාව අත්අඩංගුවට ගන්නවට විරුද්ධව මොකද එතුමා කුමන්ත්‍රණයක් කියලා කිව්වා හින්දා ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම අපේ මේ සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිෂන් වාර්තාවේ එයාගේ කට උත්තරයක් කියනවා සහරාන් නිතර ඉන්දියාවේ හිටපු පුද්ගලයෙක් එක්ක නිතර කතා කළා කියලා එයත් කට උත්තර දීලා තියෙනවා. ඊළඟට SIS එකේ ප්‍රධානියා නිලන්ත ජයවර්ධන මහත්මයා එයත් ජනාධිපති කොමිෂන් සභාවේ ඉදිරියට ගිහිල්ලා එයත් කියනවා සහරාන්ට මේ ප්‍රහාරය ඉක්මනින් පෙළඹවීම කරේ ඉන්දියාවේ හිටපු අබුහින් කියලා ඔහුත් කියනවා. ඔව් ඒක පැහැදිලිව කියලා තියෙනවා. එතකොට මේ කතාවල් හැරලා බලනකොට අපිට පේනවා විශේෂයෙන්ම දැන් අපි එදා සියලු දෙනාම පිළිගත්ත සහරාන්ව මෙහෙයපු කණ්ඩායමක් ඉන්න පුළුවන්. මේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ලබා දීපු සාක්ෂිවල මම මේ කියවපු නම් ටික විතරක් නෙමෙයි ඊට එහා ගිය නම් හොඟාක් ප්‍රමාණයක් තිබෙනවා යම් යම් කරුණු හෙළිදරව් කරා. එහෙනම් ඒ කණ්ඩායමත් හොයන්න ඕනේ කියලා අපි දන්නවා මේ රටේ විවාදයක් ඇති වුණා. මොකද ඒ විවාදය ඇති වුණ නිසා තමයි ඒ විවාදය අවශ්‍ය වුණේ සහරාන්ට උදව් කරපු යම් කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායම හඳුනගෙන ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනේම ඔවුන්ත් අපරාධකාරව හැටියට සලකන්න ඕනේ. මොකද ඔවුන් නිදැල්ලේ සිටීම මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ හින්දා තමයි අපිත් කිව්වේ මේක හොයන්න කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 එයාගේ ජනාධිපති කැම්පේන් එකේ ප්‍රධාන සටන් පාඩේ මොකද්ද? එයා කතෝලික සභාවට පොරොන්දු වුණා මහමුලකරු අල්ලනවයි කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ 2019 බලය ගත්තේ. ඊළඟට එයා ආණ්ඩුවක් ඇදුවා. කාවද එයා මහමුලකරු කියලා ඒගොල්ලෝ හැඳින්නුවේ? ඒගොල්ලෝ මහමුලකරු කියලා හැඳින්නුවා රිෂාඩ් බදුරුදීන්ව, රියාද් බදුරුදීන්ව, ඉජාස් ඉස්බුල්ලා වත්තරංගුවට ගත්තා කියලා ඒගොල්ලෝ කිව්වා. මේගොල්ලෝ තමයි මහමුලකරු කියලා කිව්වා.
අන්තිමට මොකද උනේ? අවසානයේදී රිෂාඩ් බදුරුදීනි, රියාඩ් මදුරුදීනි උසාවියේදී ඒගොල්ලන්ට චෝදනාවල්, ඒ කියපු චෝදනාවල් ඔප්පු කරගන්න බැරුව ඒගොල්ලන්ගේ නඩුව නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලාස් කරගත්තා. දැන් ඉදාදිස් පුල්ලාගේ නඩුව විතරක් යනවා. ඒ නඩුවත් ඉතාම දුර්වල මට්ටමක එකක් තියෙනවා. එහෙමනම් එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ ඡන්ද කැම්පේන් එකෙත් පිළිගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා මේ මැතිතුමාගේ ඡන්ද කැම්පේන් එකේ හිටපු උදවිය දැන් කියනවා මහමුලකරුවෙක් නැහැයි කියලා. ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දැන් කියනවා මහමුලකරුවෙක් නැහැ, මේක සහරාංගෙන් ඉවර කරමු. දැන් අපි මම ඒ අදහසට විරුද්ධ අදහසක් කියනකොට මම මහමුලකරු වෙනවා. හරිද? මම දස්වාදියා වෙනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මට කතා කරන්න එපා කියනවා. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ සිහිනය දකින්න ඒගොල්ලන්ට ඉඩාරින්න කියනවා. ඒකනේ ඔය කියන්නේ. ඉතින් මම ඒකට විරුද්ධව දිගින් දිගටම කතා කරනකොට අපිට කියනවා අපි ත්‍රස්තවාදියෝ කියලා. ඇයි ඒ? මම මුස්ලිම් වීම නිසාම මාව පටලවන්න හදනවා සහරාන් එක්ක. මොකද මම විතරක් නෙමෙයි කිව්වේ සහරාන්ට, සහරාන්ව මෙහෙවපු යම් කණ්ඩායමක් ඉන්නවයි කියලා කිව්වේ මම විතරක් නෙමෙයි. මේ රටේ හුඟක් දේශපාලඥයෝ කිව්වා. මේ රටේ පාර්ලිමේන්තුවේ එළියේ ඉන්න අයත් කිව්වා. ගියපාර පාර්ලිමේන්තුවේ ඡන්දවලට දිනලා ඇවිල්ලා ඇමතිකම් දරපු අයත් කිව්වා. නමුත් ඒගොල්ල ගැන කතා කරන්නේ නැහැ. මොකද මම මුස්ලිම් හින්දා අපිව බලනවා සහරාන් එක්ක සම්බන්ධකම් කරන්න. ඉතින් එහෙමනම් මම කියන්න ඕනේ මේක සහරාන්ගෙන් ඉවර කරන්න කියලා. මොකද අපිට එහෙම සම්බන්ධකම් තියෙනවා නම් මේ පරීක්ෂණ ඉස්සරහට යන එක ගැන අපි බය වෙන්න එපා. දැන් අපි කියනවා මේක හොයන්න. සහරාන්ට උදව් කරපු තව මුස්ලිම් අය ඉන්නවනම්, සිංහල අය ඉන්නවනම්, ද්‍රවිඩ අය ඉන්නවනම් හොයන්න. නමුත් ඒගොල්ලෝ කියනවා නෑ නෑ හොයන්න එපා කියලා. දැන් අපි මුස්ලිම් වෙලත් කියනවා හොයන්න කියලා. ඒගොල්ලෝ කියනවා නෑ නෑ හොයන්න ඕනේ නෑ, මේක සහරාන්ගේ නිවර කරමු කියලා. එතකොට අපිට පේනවා ඇත්තටම සහරාන්ට උදව් කරන්නේ කවුද කියලා. ඇත්තටම සහරාන්ට උදව් කරන්නේ කවුද කියලා අපිට පේනවා. මොකද අපි මේ ප්‍රශ්නේදී අපි බැටකාපු මිනිස්සු. අපි වින්දිතය වුණා. අපි මේ සමාජයේ අසරණ වුණා. අපේ ළමයින්ට පාසලට යන්න බැරුණා. මගේ ළමයාගේ ඉස්කෝලේ වෙනස් කළා. අපිට අපිත් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මේ රෙස්ටුරන්ට් එකේ කෑම කන්න වාඩි උනේ නැහැ. ඒ තරම් අපි එක්ක ඈත් වෙලා හිටියා. එහෙම අපි දුක් විඳා. මුළු මුස්ලිම් සමාජයම දුක් විඳා. එදා මුස්ලිම් අයට පාරේ බැහැර යන්න බැරි වුණා. Taman විශ්වාස කරන ඇඳුම ඇඳගෙන යන්න බැරි වුණා. එහෙම කාලයක් තිබුණා. අන්න ඒ කාලේ එහෙම අපි දුක් විඳපු අය ඒ හින්දා තමයි අපි තවම කෑ ගහන්නේ. සහරාන්ට කවුරු හරි උදව් කරලා තියෙනවා නම්, සහරාන්ව කවුරු හරි මෙහෙවලා තියෙනවා නම් ඒ කැකිලෝ දෙනාම අධිකරණයේ ඉදිරියට ගේන්න ඕනේ. එහෙම නැතුව අපේ කටවල් වහලා අපිට ත්‍රස්තවාදී කියලා අපිව බය කරලා මේක යටපත් කරන්න දෙන්න බෑ නියෝජ කතානායකතුමනි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා අපි අදහසක් කියපු ගමන් ඒ අදහසට, ඒගොල්ලන්ගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් කියපු ගමන් අපේ කටවල් වහන්න විශාල ප්‍රමාණයක YouTube නාලිකාවල ඉන්න උදවිය දාලා අපිව ත්‍රස්තවාදීන් හැටියට අපිව උලුප්පන්න හදනවා. ඒගොල්ලෝ බලේ හිටිය අවුරුදු දෙකමාරක් මේ රටේ. අපිව පරීක්ෂා කරා. මගේ ටෙලිෆෝන් එක හැමදාම හෙව්වා. මගේ ටෙලිෆෝන් එකේ කතා කරපු මිනිස්සුම ගෙනාව CID එකට. ගෙනල්ලා ඇව්වා මං එක්ක මොනවද සාකච්ඡා කරන්න කියලා. මගේ ගෙදර ඉස්සරහා බුද්ධිංශය දැම්මා. මම යන තැන බුද්ධිංශය ආවා. එහෙම පරීක්ෂාවට ලක් වෙලා මේ ඉන්නේ නිකන් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ, රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ කවුද බුද්ධිංශයේ ප්‍රධානියා? සුරේෂ් සලේ බුද්ධිංශයේ ප්‍රධානියා. එයා අපිව නිකන් අතරීද? අපිට මොකක් හරි මේකේ දශමයක සම්බන්ධකමක් තියලා තිබුණා නම් අපි අරගෙන ගිහලා ඉල්ලලා ඇති. එහිඳ අපි විශ්වාස කරන ඒ අපේ ආගම දහම උඩ ඒ දෙවියන් වහන්සේ අපි බේරගත්ත. මොකද අපි අපේ වාසනාවකට හෝ අවාසනාව අපේ වාසනාවකට ඒ කිසිම කෙනෙක් එක්ක අපේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ. අපි දැනුවත් වෙලා හිටියෙත් නැහැ. එහිඳ අපිට මේක හොයන්න ඕනව තියෙනවා අපිට අනිත් අයටත් වැඩිය. මොකද අපි ඒකෙ වින්නේදියෝ. ඒ වින්නේදී අපිට අයිතිය තියෙනවා. ඒ අයිතියට බාධා කරන්න එපා. ඒ අයිතිය යටපත් කරන්න එන්න එපා. ඒ අයිතිය අපි කතා කරනකොට අපිට නොයෙකුත් ආකාරයේ මඩ ගහලා තර්ජනය කරලා අපිට අපහාස කරලා අපේ කටවල් වහන්න හිතන්න එපා. එහෙම වහන්නෙත් නෑ අපි. මේක මතක තියාගන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි නියෝජක කතානායකතුමනි ඊළඟදී. දැන් ඊළඟදී ඊටාම වැදගත් සිද්ධියක්. අබූබක්කර් කියන ඒ කලවංච කුඩියේ හිටපු CIA ව අත්අඩංගුවට ගන්නවා 2027 වෙනි මාසේ 13 වෙනිදා. මොකටද අබූබක්කර් අත්අඩංගුවට ගන්නේ? අබූබක්කර් අත්අඩංගුවට ගන්නවා සාරාජෙස්මිනු අරගෙන ගියා කියලා. ඊළඟට අබූබක්කර් අවුරුදු 4ක් අවුරුදු 3ක් හිරේ තියාගෙන ඉන්නවා. මඩ කියන් ඉඳලා මඩ කලපුව අධිකරණයේදී
මරෝ මුජ්බිර් රහ්මාන් වැටුම මොමිනේ
මඩ ටිකක් වෙලා වුණේ මහ අධිකරණයේදී එයාව නිදාස් කරනවා එයාව නිදොස් කොට නිදාස් කරනවා එයාට එල්ලපු චෝදනාව බොරුයි කියලා. එතකොට අබූබක්කර් නිදාස් වෙලා එනවා රස්සාව නැති වෙනවා. දැන් නිදාස් වෙලා ඇවිල්ලා 2024 දී 2000 නිදොස් කොට නිදාස් කරනවා. දැන් නිදාස් වෙලා ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා ගරු ඇමතිතුමනි තාම අබූබක්කර්ගේ රස්සාව දුන්නේ නැහැ. ලැජ්ජයි. බොරු චෝදනාව දාලා ඇතුළට දානවා සාරාජෙස්මිනුව පැන්නුවයි කියලා කුමන්ත්‍රණයක්. ඒ චෝදනාව දාපු පොලිස් නිලධාරියා කොහද? අද එයා ඉන්නවා ඇමරිකාවේ. ගෙන්නන්න. ගෙන්නලා අහන්න. එයාට කවුද උපදෙස් දුන්නේ අබූබක්කර්ව මේකට පටලවන්න කියලා? අන්න කුමන්ත්‍රණකාරයෝ. එයා ඉන්නවා අද ඇමරිකාවේ ඉන්නවා. ග්‍රීන් කාඩ් අරගෙන ගිහිල්ලා. ගෙන්නන්න ඔබතුමාලා. ගෙන්නලා අහන්න. අබූබක්කර්ව මේකට පටලවන්න කවුද උපදෙස් දෙන්නේ කියලා අහන්න. දැන් අවුරුදු දෙකක් පවුලම පාරට බහලා දිනවා රස්සාවල් නැහැ. හැමතිතුමනි එතුමාගේ රස්සාව දෙන්න ඉක්මනට ඇරියස් එකක් දෙන්න. ඊටාම අපරාධයක්. බොරුවට චෝදනා දාලා අවුරුදු 3ක් ඇතුළේ ඉඳගෙන ඇවිල්ලා දැන් අවුරුදු 2ක් වෙනවා. තාම තමුන් ආන්සරට බැරුණා. ඒ අසාධාරණ ලක් වෙච්ච අබූබක්කර්ට රස්සාව දෙන්න. ඒක කරන්න ගරු හැමතිතුමනි. ඊළඟ කාරණාව තමයි දැන් මේ සාරාජෙස්මින්ගේ ප්‍රශ්නේ. තමේ සාරාජෙස්මින්ගේ ප්‍රශ්නේදී දැන් අලුත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් එයා මැරලා කියලා කට්ටියක් කියනවානේ. දැන් ඇමතිතුමාත් කිව්වා මේකක් නැහැ. ඒ පරීක්ෂා අරුව පේනවා එයා මැරලා නැහැයි කියලා. ගරු කතානායකතුමනි දැන් මේ සාරාජෙස්මින් 2019 අප්‍රේල් මාසේ 26 වෙනිදා සාහිඳ මර්දුවලදී එයා එතනින් පැන ගන්නවා. එතකොට ඒ ප්‍රදේශයේ ඇති වෙලා ඉන්නේ කවුද? ASB හේරත්. දැන් මේ ASB හේරත් දැන් ගිය සතියේ පත්තරයකට එයා දෙනවා මේ මේ ඉන්ටර්විය එක. මොකද එයාගේ ඉන්ටර්විය එකේදී එයා කියනවා එයාගේ ඉන්ටර්විය එකේදී මගේ ළඟ තියෙනවා මම ඒක සභාගත කරනවා එයා ඒරත් කියනවා ඉඳ හිටපු ASP එයා කියනවා සාරාජෙස්මින් මරුනේ නැහැ. එයා කියනවා ඉඳගෙන. එයා කියනවා එදා ඒගොල්ලන්ට තොරතුරක් ආවා. ඒගොල්ලෝ සාහිඳ මර්දු වලට ඒ ගෙදර ඉන්න ළඟට ගියා. එතනට ගියාම එතන හමුදාවෙන් හිටියා. ඒ පාලමෙන් එහා යන්න දුන්නේ නැහැ. නමුත් එතන විශාල බෝම්බ සද්දයක් ඇහුණා. පිපිරීමක් හැදුණා. ත්‍රී වීල් එකක් ආවා. ත්‍රිවිල් එක නවත්තන්න නැතු යන්න හදුවා අපි ඒක ආමුදාවෙන් ඒකට වෙඩි තිබ්බා. ඊළඟට විශාල හයි ස්පීඩ් මෝටර් බයික් එකක් එතනින් ගියා. ඒ බයික් එක නවත්ත ගන්න කවුරුවත් එතන උත්සාහ වුණේ නැහැ කියලා එයා මේ එයාගේ මේ සම්මුඛ සාකච්ඡාවේදී හේරත් කියනවා. ඊළඟට විශේෂ දෙයක් කියනවා. එයා කියනවා එදා අප්‍රේල් මාසේ 29 වෙනිදා සාහිඳ මර්දු වල ඒ සහරාන්ලගේ කණ්ඩායම හිටු ගෙදරට යනකොට තමුන් ආන්සරගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති එදා මොකද නැගෙනහිර පළාතේ හිටපු මේ 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 නැගෙනහිර පළාත් භාරව හිටපු මේජර් ජෙනරල් අරුණ ජයසේකරත් එදා හිටියයි කියලා කියනවා. කොතනදී හිටියේ අරුණ ජයසේකර? අරුණ ජයසේකර ඉඳලා තියෙන්නේ අර සහරාන්ගේ කණ්ඩායම හිටපු ගෙවල් ළඟ ඉඳන් මීටර් 150ක් ගෑයින්. කවුද මේ කියන්නේ? හේරත් කියන්නේ. හරිද? මේ හේරත් කියන්නේ ආ. එතකොට දැන් අරුණ ජයසේකර දැන් එතන හිටියා නම් එදා නැගෙනහිර බලාතෝ බාරව හිටපු ආඥාපති හැටියට එයා එදා හිතනේ හිටියා නම් අරුණ ජයසේකර නොදගන්න විදියක් නැහැ සාරාජෙස්මින් කොහටද ගියේ කියලා. දැන් අද එතුමා ඔබතුමාලාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති. එදා නැගෙනහිර බලාතේ හිටපු ආඥාපති. එතකොට ආඥාපති නොදැනෙන්නේ නැහැ සාරා කොයිද ගියේ කියලා. එතුමා එදා ඉඳලා එතන ඉඳලා තියෙනවානේ. ඊළඟ ඒ මෝටර් බයික් එකේ සාරව අරන් ගියේ කවුද? ඒ කාරණා ජයසේකර දන්නවා. ඒ කාරණා ජයසේකර දන්නවා. මම විශ්වාස කරන්නේ නැහැ එයා දන්නේ නැහැයි කියලා. එයා දන්නවා සාරව බැන්නේ කවුද කියලා. අවාසනාවකට අපි දන්නේ නැහැ තමුන් ආශ්‍රයගේ ජාතික ජන බලවේගයට අරුණ ජයසේකර ඇතුළත් වෙලා අන්තිමට නියෝජ්‍ය ආරක්ෂක ඇමති තුණා. ඒක කොහොම වුණාද කියලා අපි දන්නේ
නැහැ.
ඒක අවසන් කරන්නම් ගරු සභා කතානායක අවසන් කරන අවසාර තප්පර කීපයක් දෙන්න. මොකද ජනාධිපතිතුමා කිව්වා රාජ්‍ය විසින් රාජ්‍ය පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ කියලා. රාජ්‍ය විසින් රාජ්‍ය පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ නම් එදා බෝම්බේ පිපිරේ වෙච්ච අවස්ථාවේ එදා ඒ රාජ්‍යයේ කොටස්කාරයේ කැටියට හිටපු තමුන් ආන්සරගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා අද මෙමුන් ආන්සරගේ ආණ්ඩුවේ අද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඉන්නවා. එදා නැගෙනහිර භාරව හිටපු තුනා. එහෙමනම් මේ පරීක්ෂණ සාධාරණ ඉදිරියට යන්නේ නම් අනිවාර්යෙන්ම එතුමා මේ තනතුරෙන් අයින් වෙන්න ඕනේ. එතුමා මේ තනතුරෙන් අයින් වුණොත් විතරයි මේ පරීක්ෂණවල විශ්වාසවන්ත දායකත්වයේ පිළිබඳව අපිට ඇති කරගන්න පුළුවන්. මොකද එදා මේකේ කොටස්කාරයෙක් හැටියට එතුමා හිටපු ඉඳා ඒක මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.